ගරු ආචාර්ය කෞශල්‍ය ආර්යරත්න නියෝජ්‍ය ඇමතුමිය, ඔබතුමියට විනාඩි 20ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි. අද දවසේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැශීර්ෂය පිළිබඳ විවාද කරන අවස්ථාවේ ඇත්තෙන්ම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම භාරගෙන පළමු වරට ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරන්නට ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. මගේ කතාව මම කැමති කොටස් තුනක් යටතේ පෙළගස්වන්න. පළවෙනි එක තමයි අපි ජනමාධ්‍ය, මම නියෝජ්‍ය ඇමතිවරිය ලෙසත් අපේ ආණ්ඩුවේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සහ නීති සංශෝධන ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න. ඒ වගේම ජනමාධ්‍ය කර්මාන්තයක් ලෙස නංවා ගැනීම පිළිබඳ අප ගන්නා ක්‍රියාමාර්ග ගැන කතා කරන්න. ඒ වගේම තුන්වනුව ඉතා වැදගත් අමතක කළ නොහැකි ජනමාධ්‍ය ආචාර ධර්ම සහ හැසිරීම ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජනමාධ්‍ය කියන්නේ ඇත්තෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය පිළිබිඹුවක්. උදෑසන කතා කරපු ගරු රවිහරන් මන්ත්‍රීතුමත් කිව්වා ජනමාධ්‍ය වේදීන්ගේ වැඩ, ජනමාධ්‍ය වේදීන්ගේ කර්තව්‍යයන් ඉටු කිරීමේදී ඔවුන් ඝාතනයට හිංසනයන්ට ලක් වුණා. ඒ පිළිබඳ ඉතිහාසය අපට අමතක කරන්න බැහැ. සීතා රංජිනී අපාතරින් මෑතකදී වියවුණු ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනියක්, එතුමිය ලියලා තියෙනවා අදහස් ඝාතනයේ ගොදුරු කියන පොත, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රකාශනයක්. එතුමිය 1981 සිට 2009 මාර්තු දක්වා ඝාතනය වූ, තුවාල වූ ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 55ක ලිස්ට් එකක් සහ කලා කටයුතු සහ මාධ්‍ය කර්මාන්තයේ වැඩ කර සේවකීන් 11කගේ ඝාතනයන් ගැන ලිස්ට් එකක් දෙනවා. මේකෙදි දඬු මුක්තිය, ඒ කියන්නේ ඉම්පියුනිටි, යම් වරදක් කළා දඬුවමකින් මිදීම පිළිබඳ විශාල වශයෙන් ජනමාධ්‍ය සමාජයේ දිගටම කතා කරපු මාතෘකාවක්. 2025 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අනීතික දඬු මුක්තියෙන් වැසුණු අපරාධ කියන වාර්තාවේ හඳුනාගන්නේ ඇත්තටම 20ක් වගේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම. මේකෙදි කියනවා පොරොන්දු කඩකිරීම, ව්‍යුහාත්මක අසාර්ථක වීම සහ ආයතනික උදාසීනත්වය තමයි මේ දඬු මුක්තියට තියෙන ප්‍රධාන හේතුව කියලා. ඇත්තටම මේකට අපි කැමති තවත් එකක් එකතු කරන්න ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි. මේ කාරණා තුනට අමතරව ඇත්තටම දේශපාලන උවමනාවක් නොමැති වීම කියන කාරණයත් මේ ජනමාධ්‍යවේදීන්ට සිදු වූ අපරාධවලට යුක්තිය ඉටු නොවීමට ප්‍රධාන හේතුවක්. මම කැමතියි අපේ ගරු විපක්ෂයේ ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමත් ඉන්න එකට, එතුමා උදේ කිව්වා Reporters Without Borders කියන වාර්තාවේ කියනවා ලංකාව 2025 රෑන්ක් එක 139යි කියලා. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට පරිශන කරලා දීපු කෙනාට පොඩ්ඩක් කියන්න, 2024 අපි හිටියේ 150, දැන් අපි පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා. මම කියන්නේ ඒකත් හොඳ එකක්, කියන්නේ අපි යම් ප්‍රමාණයකට සාපේක්ෂව ඉස්සරහට ඇවිල්ලා, නමුත් මීට වඩා ඉස්සරහට එන්න ඕනේ. මොකද අපි ඒ Reporters Without Borders කියනවා අපි ප්‍රධාන දෙයක් තමයි අපේ මේ ජනමාධ්‍ය රෑන්කින් එක පහළ යන්න මේ ඉම්පියුනිටි, දඬු මුක්තිය. දඬු මුක්තිය පිළිබඳ මේ අපරාධවලට වගකීම යුත්තන් පිළිබඳව සොයන්න කිසිදු රජයකට ඌමනාවක්, සැබෑ ඌමනාවක් තිබුණ නැහැ. විශේෂයෙන් ඒ ගැන ලොකු මැන්ඩේට් එකක් හම්බෙලා බලයට ආපු යහපාලන රජයට හොඳ අවස්ථාවල් තිබිලත් ඒව මගහැරී ගියා. දැන් අපිට ඇති වෙලා තියෙන අභියෝගය තමයි සභාපතිතුමියනි, විශාල වශයෙන් අවුරුදු 20-30 ගණන් පරණ මේ සිදුවීම්, ඝාතනයන්, ඒවයි සාක්ෂි අති බහුල ලෙස විනාශ වෙලා තියෙනවා. නමුත් අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ අපරාධ හැකි පමණින් නැවත මේ ෆයිල් ඇරලා මේවය නිසි නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් ඉස්සරහට අරන් යන්න ඕනේ කියන එක ඒ පොරොන්දුව අනුව අපි දැන් ඒවයි සොයා බැලීම් කරමින් යනවා. අභියෝග තියෙනවා, නමුත් ඒ අභියෝග මැද්දේත් අපි අපේ වැඩේ පටන් අරන් තියෙනවා. එතකොට මම කැමති ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ගැනත් එතුමා කතා කරපු නිසා එතුමාට කියන්න, මට කනගාටුයි එතුමා ඇහුවා ඇයි මේක හදලා තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා. ඇත්තටම මේක හදන්න කියන යෝජනාව ආවේ ගොඩක් කාලෙකට කලින්. මේක ජනමාධ්‍ය සමාජයෙන් ආපු යෝජනාවක්. 2005 නොවැම්බර් මාසේ මාධ්‍ය ආයතන පහක් එකතු වෙලා කියනවා, හදන ප්‍රකාශනයේ කියනවා ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍යයන්හි මාධ්‍යවේදීන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නීති සහ වෙනත් විධිවිධාන සම්මත කිරීම සඳහා මාධ්‍ය ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ කියලා 2017 දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නැවතත් බ්ලූ ප්‍රින්ට් එකක් අඳුන්වලා දෙනවා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ආගෙන අවධාරණය කරමින්. බොහෝ මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන, මාධ්‍ය ක්‍රියාකරුවන්, අයිතිවාසිකම් සම්බන්ධ ක්‍රියාකාරී මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් මේ ජනමාධ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ගැන හඳුන්වලා දෙනවා. මේකට ඇත්තටම ගිය පහුගිය ආණ්ඩුව විසින් පත් කරපු කමිටුවක් තියෙනවා. අප කරේ ඒ කමිටුව විසින් ගෙනාපු ඒ කමිටුව ඇත්තටම ලොකු නියෝජනයක් තියෙනවා. ඒකේ මාධ්‍ය සංවිධාන ඉන්නවා, මාධ්‍ය අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ඉන්නවා. ඒ හැමෝගෙම අදහස් අරගෙන හොඳ මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පහසුකම් සැලසීමක් තමයි අපි කරගෙන යන්නේ. අපිට ඒක ඉදිරියේදී ප්‍රතිඵල බලා ගන්න පුළුවන් ඉතා ඉක්මනින්. මෙහි ඇත්තටම ජනමාධ්‍යවේදියා යනු කවුරුන්ද කියන කාර්ත නිරූපණය කරගන්න අපි උත්සාහයක් දරලා තියෙනවා. මොකද ජනමාධ්‍යවේදියා කියන්නේ කවුද කියන එක ගැනත් ලොකු විවාදයක් තියෙනවා අද සමාජයේ. ඒ වගේම එහි සහ නියාමනය කෝරෙගුලේෂන් එක පිළිබඳ මූලධර්ම, මාධ්‍ය සමාජයේ අයිතිවාසිකම්, ආචාර ධර්ම, ඒ වගේම භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය සහ එයට ඇති සීමා පිළිබඳව කතා කරනවා. දෙවනුව මාධ්‍ය ශාස්ත්‍රයේ අභිවර්ධනය උදෙසා වන ජාතික කාරණා වෙනුවෙන් ජාතික මාධ්‍ය කොමිෂන් සභාවක් එන්න ඕනේ කියන අවධානය ගොඩක් තිබුණා. මේක ඇත්තටම බොහෝමත් ඒකත් ඒ නියාමනය පිළිබඳ අදහස සහ ඒ කියන්නේ රාජ්‍යයෙන් නියාමනය නොකළ යුතුයි කියන අදහස අපි පිළිගන්නවා. පුවත්පත් මණ්ඩල පනත ඇත්තටම 1975 වගේ පරණ එකක්. ඒක යල් පැන ගිය එකක් සහ එහි රජයේ මැදිහත් වීම තියෙන නිසා මේක යාවත්කාලීන වෙලා නියාමනය පිළිබඳ නව අදහසක් එන්න ඕනේ කියන එක සමාජයේ තිබුණා. ඒ වගේම ස්වයං නියාමනය අසාර්ථක වෙච්ච ෆේල් වෙච්ච තැනක තියෙද්දි සහ නියාමනය කොහොමද වෙන්නේ කියන එක ගැන අදහස් යෝජනා ගේන්න කමිටුවක් පත් කරලා ඒ ගැනත් යම් අදහස් මාලාවක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙදි විශේෂයෙන් යහපත් ආචාර ධාර්මික වාර්තාකරණය සහ ඩිස් ඉන්ෆෝමේෂන්, ඒ කියන්නේ පහුගිය කාලෙත් මං හිතන්නේ දුස්තරතුරු වැරදි තොරතුරු වාර්තා කිරීම ගැන ගොඩක් පුවත්පත්වලත් අපි මේ පාර්ලිමේන්තුවේ කතා කළා. ඒ ගැන යම් කණ්ඩායමක් කමිටුවක් පත් කරලා ඒගොල්ලන් වැඩ කරමින් ඉන්නවා. ඒ කමිටුවේ අදහස් ජනතා උපදේශනයට යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කාරණේ මට කියන්න ඕනේ චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් මීඩියා, ඒ කියන්නේ වරලත් වෘත්තීය මාධ්‍ය ජනමාධ්‍යවේදී ආයතනය කියන අදහසත් අපිට කලින් ආණ්ඩුව ගෙනාපු එකක්. මෙහිදී ඇත්තටම මේකෙදී යම් යෝජනා මාලාවක් සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ගියපු අදහස් ටිකක් තියෙනවා. නමුත් අප බලවත්සේ විශ්වාස කරනවා මේක මේක චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකක් කියන එකේ යම් ආයතනික සැකැස්ම කියන එක තවදුරටත් මහජන අදහස් වලට විවෘත විය යුතුයි කියලා. ඒ නිසා එය නීතිපත් කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් ආවට පස්සේ නැවතත් අපි ඒක 2025 දී අපේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් අමාත්‍ය මණ්ඩල සංදේශයකින් ඒක අපි තහවුරු කළා තියෙනවා. අපි ඉක්මනින්ම ඒකටත් වැඩ කටයුතු සකස් කරනවා. නමුත් මේ සියල්ල ගරු සභාපතිතුමියනි මාධ්‍ය සමාජයේ සහ මහජනතාවගේ අදහස් වලින් එන දේවල් කියන එක අවධාරණය කළ යුතුයි. මොකද ඇත්තෙන්ම මේ අපි කියනවා මාධ්‍ය කර්මාන්තයක් ලෙස නැංවිය යුතුයි කියලා. අපේ ප්‍රතිපත්තියේ තියෙන්නේ යහපත් මාධ්‍ය කර්මාන්තයක් සමබර තොරතුරු සමාජයක් කියන එක. යහපත් මාධ්‍ය කර්මාන්තයක් වෙන්න නම් මාධ්‍ය කර්මාන්තයක් ලෙස මාධ්‍යවේදීන්ගේ වෘත්ති අයිතිවාසිකම් රැකෙන මාධ්‍ය කර්මාන්තයක් අවශ්‍යයි. ඒ සඳහා තමයි වෘත්ති ආයතනයක් වෘත්ති මණ්ඩලයක් අවශ්‍ය වෙන්නේ. ඊළඟට ගරු අපේ මේ විපක්ෂයේ සංවිධායකතුමා උදේ කිව්වා ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ගැන අපි විරුද්ධ වුණා, නමුත් අපේ කතාබහක් නැහැ කියලා. ඒ ගැනත් මම ඔබතුමාට පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. අධිකරණ අමාත්‍යාංශය යටතේ පිහිටුවපු කමිටුවක් අනුව ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ගැන සංශෝධන කරන්න ඕනේ කියන අදහස, ඒකේ ඒ අදහසේ වෙනසක් නැහැ. ඒ ගැන වැඩක් හදලා දැන් ඒ කමිටුව විසින් මහජන උපදේශන මාලාවක් පැවැත්වුවා පහුගිය මාස කිහිපය තුළ. ඒ අදහස් අරගෙන මේ වනකොට ඒ අදහස් ඉන්කෝපරේට් කරමින් ඒකාබද්ධ කරමින් සංශෝධන ඉදිරිපත් කරන්න ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඒකේ අවසාන අදියර ඉන්නේ දැන්. කොහොම වුණත් එතෙන්දී අපි පිළිගන්නවා ආචාර ධර්ම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට රජයක් හැටියට මේ ලොකු සමාජ මාධ්‍ය සමාගම් සමග තමයි අරගලයක යෙදෙන්න වෙන්නේ. එතෙන්දී මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වගේම මාධ්‍ය සදාචාරය, අන්තර්ජාල භාවිතය, සමාජ මාධ්‍ය සදාචාරය කියන එක අපි අවධාරණය කළ යුතුයි කියන එක තියෙනවා. එතකොට ඒ කමිටුව ඇත්තටම ඩිජිටල් අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා ඒ කමිටුවේ වැඩ කරගෙන යනවා. ඊළඟට රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන නොකියා බැහැ. රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන ඉතා කතා ගොඩක් අහවා. අපිට තියෙන අපි පළවෙනියටම රාජ්‍ය මාධ්‍ය ආයතන ගන්නකොට තිබ්බ අභියෝගය තමයි රාජ්‍ මාධ්‍ය ආයතන ටික ඒ කාලයේ එකේ කාණ්ඩුවල වැඩ කරමින්, එකේ කාණ්ඩුවල දක්ෂතා කුසලතා නැති අයට රස්සා දෙන තැනක් බවට පත් කරමින් පාඩු ලැබුවා. එතකොට මේ පාඩුව මහා ලොකු පාඩුවක් එක තමයි අපි ආයතන බාරගත්තේ. ඒ ආයතන වල තියෙන්නේ අර දෙපැත්තටම යනවා. එක පැත්තක් ගත්තොත් අපිට හොඳ නිර්මාණශීලී කණ්ඩායමක් නැතුව ආයතනය මූල්‍ය වශයෙන් නංවන්න බෑ. අනිත් පැත්තෙන් ආයතනය මූල්‍ය වශයෙන් නංවන්නේ නැතුව නිර්මාණශීලී කණ්ඩායමක් ගන්න බෑ. එතකොට දැන් මට කලින් කතා කරපු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය කිව්වා රාජ්‍ය මාධ්‍යවල සදාචාරය හොඳටම පිරිහිලා කියලා, තනකොළ පෙන්නවා කියලා. එහෙම කොයිහරි වීඩියෝ එකක් තියෙනම් මම එතුමියට කියනවා මට පෞද්ගලිකව වේවන්න කියලා. මොකද එහෙම මම වගකීමෙන් කියනවා එහෙම රාජ්‍ය මාධ්‍ය නෙමෙයි අපි මේ පවත්වාගෙන යන්නේ, ක්වොලිටි එකක්. ඒ කියන්නේ ගුණාත්මක සේව මහජන සේවාවක් ලෙස මාධ්‍යයක් පවත්වාගෙන යා යුත්තේ කෙසේද කියන එකට ආදර්ශ සපයන තමයි අපි රාජ්‍ය මාධ්‍ය පවත්වාගෙන යන්නේ. එතෙන්දී ඇත්තටම 2024 දක්වාම ට්‍රෙෂරි එකේ භාණ්ඩාගාරයේ අරමුදල් වලින් දුවපු රාජ්‍ය මාධ්‍ය ආයතන මේ සැරේ මේ අවුරුද්ද ඇතුළත ලාභය අලාභය අඩු කරගනිමින් ස්ව ආදායම් උපයන ආයතන බවට පත් කරමින් හොඳ ගුණාත්මක නිර්මාණශීලී ආයතන බවට පත් කිරීමේ ඉලක්කය සහ අභියෝගය අපි අතර තියෙනවා. ඊළඟට උදේ මේ අර මන්ත්‍රීතුමෙක් කිව්ව පැලවත්තෙන් තමයි මේ ටෙලිනාට්‍ය දෙන්නේ ITN එකට කියලා. මම දන්න තරමින් ටෙලිනාට්‍ය හදන අංශයක් පැලවත්තේ නැහැ. ඒ වගේම ප්‍රථම වතාවට තමයි ITN එකේ ටෙලිනාට්‍යවල ගුණාත්මක බව සලකලා බලලා ටෙලිනාට්‍ය බාරගැනීම පිළිබඳ කමිටුවක් හදලා ඒ අනුව ඒහි නිර්ණායක අනුව තමයි ටෙලිනාට්‍ය බාරගැනීම මේ වෙනකොට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ මම දන්නේ එතුමාට ඒ තොරතුර මොන වගේ තොරතුරක් කොහෙන් කවුරු දීපු එකක්ද කියලා. වැදගත්ම කාරණයක් කියන්න ඕනේ ගරු සභාපතිතුමියනි, මේ බෞමික රූපවාහිනී විකාශනය අංකිත කිරීමේ ව්‍යාපෘතිය, මේක ටිකක් සිංහලෙන් අමුතුනාට මේක ඩිජිටල් ටෙරස්ට්‍රියල් ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටිං කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේක 2014 ජපාන රජයේ ආධාරයක් මත පටන් ගත්තේ ජාතික රූපවාහිනී සමග. අවාසනාවට අපේ රජයේ ඒ කාලයේ හිටපු රජයන් පැවති අවකලමනාකරණය සහ දූෂිත ප්‍රස්වභාවය නිසා ජපාන් රජය ගොඩක් ව්‍යාපෘති අපි දන්නවා අතහැරලා ගියා. නමුත් අපේ රජයේ බලයට ආවට පස්සේ නැවත ව්‍යාපෘති 11ක් පටන් අරගත්තා. ඒ අනුව අපි මේ DTTB කියන ප්‍රොජෙක්ට් එක අපි ආයි පටන් අරන් තියෙනවා. මේක ඇත්තටම ඇනලොග් ඉඳලා ඩිජිටල් යන දෘශ්‍ය මාධ්‍යයේ නව පිම්මක් වෙයි. 2028 වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා මේක ඉවර කළා. මුළු රටේම තියෙන රූපවාහිනී මාධ්‍ය කියන එක නව පිම්මක්, නව නැම්මක් අරන් එන්න ඉතාම හොඳ තියෙන දැනට තියෙන තාක්ෂණික දුර්වලතා ඔක්කොම මගහැරලා හොඳ රූපවාහිනී සේවාවක් පවත්වාගෙන යන්න මේ 2028 පස්සේ අපිට හැකි වෙනවා. එතෙන්දී අපි රජයේ මුදලුත් ඒකට යොදවලා තියෙනවා. ඊළඟ කාරණේ මම වැදගත් කාරණයක් කියන්න, මාධ්‍ය වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගැන මේක ගැන ගොඩක් අය කතා කරන්නේ නැහැ. නමුත් මේක ඇත්තටම තිබුණා ඉතාම වැදගත් සංරක්ෂණාගාරයක් 1949 මගේ මතකයේ නිවැරදි නම් ඒ කාලේ ඉඳලා සියලුම රජයේ කියන්නේ පළවෙනි නිදහස් සැමරුමේ ඉඳලා සියලු රජයේ වීඩියෝ පට තියෙනවා. ඒ ශාලාවට ගියොත් ගරු සභාපතිතුමියනි ඉස්සර තිබුණේ ගරා වැටිලා වහලා කඩන් වැටිලා ඒ සංරක්ෂණය කරලා නැහැ. සියලුම තැටි ජරා ජීර්ණ වෙලා කඩන් වැටෙන්න ඔන්න මෙන්න තිබිච්ච බිල්ඩිමක්. දිගටම හිටියා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂව ජෙනරාල්වලු. නමුත් කාටවත් මේකේ ගැන උමනාවක් තිබුණ නැහැ. මේ වසරේ නව සංරක්ෂණාගාරයක් හදලා ඒක විවෘත කරලා තියෙනවා. මේක එක්කම මම අමතක නොකර කියන්න ඕන කාරණයක්, මේක 2025 නොවැම්බර් 9 සිළුමිණ පත්‍රයේ අනාවරණය කරන කාරණයක්. අවුරුදු 23ක් එකතැන පුස්කන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කෝටි 10 වර්ණ සංයෝජන යන්ත්‍රය මම සභාගත කරනවා ගරු සභාපතිතුමියනි. මෙහි ඇත්තටම කියනවා මේක ඇත්තටම 1999 කාගේ මොන උවමනාවකට ගත්තද කියලා කියන්න දන්නේ නැහැ. ප්‍රංශ ණය ආධාරයක් යටතේ ගත් දෙබ්‍රි වර්ණ සංයෝජක යන්ත්‍රය ඇත්තටම යුරෝ 114,21,687ක්. දැන් නම් ඒකේ වටිනකම කෝටි 50ක් වගේ ගාණක්. ශ්‍රී ලංකා මුදලින් අපි 2042 වෙනකන් ණය ගෙවනවා 2042 වෙනකන් මේ මහජන මුදල් මම ඒකයි කිව්වේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වලු සෑහෙන ප්‍රමාණයක් හිටියා නමුත් මේ ණය අපි තාම ගෙවමින් ඉන්නවා වර්ගාඩි 1272 බිල්ඩිමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් වැය කරනවා අපි ඊයේ දිනේ ප්‍රංශ තානාපතිතුමා සමග කාන්ත සාකච්ඡාවක් පැවැත්තුවා අපි මේ ණය මුදලෙන් කොහොමද නිදහස් වෙන්න අපිට හැකියාවක් තිබේද එහෙම නැත්නම් අපිට මේ හයි කරලා නැති කවදාවත් ප්‍රයෝජනයට අරන් නැති මේ අති දැවැන්ත යකඩ ගොඩෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද මේ මහජන මුදල් සභාපතිතුමියනි දෙවැනි කාරණේ මම කියන්න ඕන 2024 අපිට විගණන වාර්තා අනුව ලැබිලා තියෙනවා 2024 ජූනි මාස 26 සිට 29 දක්වා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රංශ සංචාරය ආවරණය කරන්න කියලා රුපියල් 18,4421ක් වියදම් කරලා ඒවකට හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ තවත් මාධ්‍යවේදියෙක් ප්‍රංශයට ගිහින් ඇවිල්ලා තියෙනවා හැබැයි අපිට දැනගන්න ලැබිලා තියෙනවා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා එතකොට ප්‍රංශයේ ඉඳලා නැහැ. ඉතින් ඒ ගැනත් විගණන වාර්තා ලැබිලා තියෙනවා අපි කරුණු සවාගෙන යනවා. ඒ ගැන අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා නීතිමය වශයෙන්. ඒ වගේම අපි සිංහල සහ දෙමළ මාධ්‍ය අතර තියෙන ලොකු ගැප් එක ගැන අද උදේ මෙතන මන්ත්‍රීතුමෙක් කතා කරා විපක්ෂයේ. ඔව් ඒක බොහොම බරපතල ගැප් එකක් මං හිතන්නේ ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්න කරපු එක හේතුවක් තමයි මේ භාෂා ප්‍රශ්නය. එතකොට සිංහල සහ දෙමළ මාධ්‍ය වාර්තාකරණයේ තියෙන ගැප් එක ගැන බොහෝ ආයතන බොහෝ අය කතා කරනවා බොහෝ ක්‍රියාකාරීන් කතා කරනවා අපි ඒ වෙනුවෙන් ඇත්තටම යම් වැඩසටහන් කීපයක් හදාගෙන යනවා. අපි ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ඒ වැඩසටහන් මාධ්‍ය කියන එක අතුලේ කොහොමද අපි සිංහල සහ දෙමළ සමාජය අතරේ සාමය සංහිඳියාව සහයෝගය ඇති කරන ආකාරයේ මාධ්‍ය භාවිතාවක් ඇති කරන්නේ කියලා. ඊළඟට මම තැපැල් දෙපාර්තමේන්තුව දිහාවට හැරුණොත් තැපැල් දෙපාර්තමේන්තුව ගැන මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ තිබෙන සීමිත කාලයත් එක්ක. නමුත් අපි තැපැල් දෙපාර්තමේන්තුව අපි දන්නවා ගොඩක් පාඩු ලැබමින් යන තැනක්, ගොඩක් අභියෝග තියෙන තැනක්. අපි හදලා තියෙනවා එකට යම් වැඩසටහනක්, එකක් මහනව සම්පත People Infrastructure and Digitalization කියලා අංශ තුනකින් මානව සම්පත වැඩි දියුණු කරන්න, භෞතික සම්පත් වැඩි දියුණු කරන්න සහ ඩිජිටල් කරන වැඩසටහනක්. කොහොම වුණත් අපි අවුරුදු ගාණක් රජයේ ආයතන වලට බඳවාගෙන හිටියේ නැහැ තැපැල් දෙපාර්තමේන්තුවත් ඇතුළුව. ඒ නිසි පරිදි රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව සේවා දෙපාර්තමේන්තුවේ අවසරය ඇතුව දැනට සේවකීන් බඳවා ගන්නවා, භෞතික සම්පත් වැඩි දියුණු කරනවා. ඒ වගේම ඉතා හොඳ ඩිජිටල් අවකාශයකින් කොහොමද ලියුමක් යවුවහම ඒක ට්‍රැක් කරන්න කියන තැන, කොහොමද පාර්සලයක් යවුවහම ඒක ට්‍රැක් කරන්න කියන තැනට අපි තැපැල් දෙපාර්තමේන්තුව ගේන්න බලාපොරොත්තු වෙනවා.
ගරු ඇමතුමිය, ඔබතුමියට තව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ.
ස්තුතියි සභාපතිතුමියනි. මම කියන්න ඕනේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ගැනත් උදේ සඳහන් වුණා. නවීන සොෆ්ට්වෙයාර්ස් මෘදුකාංග සහ උපකරණ අරගෙන මුද්‍රණ දෙපාර්තමේන්තුව ඒ ප්‍රශ්න විසඳන්න අපි වැඩසටහනක් හදලා තියෙනවා. ඒක ඉතා ඉක්මනින් වෙයි. ඒ වගේම අපි ශ්‍රී ලංකා පදනම ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා හොඳ දැනුම ලබා දෙන සහ ක්‍රියාකාරකම් කරන තැනක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ මාධ්‍යවේදීන්ගේ පුහුණුව ගැන කතා කරපු නිසා අපි මූලික සාකච්ඡා දැන් පවත්වලා තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ සිනමා සහ රූපවාහිනී වැඩසටහන් පුහුණු පාසලක් මෙහෙම ඒවා ක්‍රියාත්මක වුණා කලින් අවාසනාවට ඒවා දිගට පවත්වගෙන යන්න බැරි වෙලා තියෙනවා. දැන් අපි ජාත්‍යන්තර මට්ටමේ අලුත් පාසලක් පටන් ගන්න සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඊළඟට ඔබතුමා ආර්.ටී.ආයි. කමිෂන් එක ගැන කිව්වා. ස්තුතියි, මමත් ඒක ගැන දැනුවත්. සේවකීන් 36 දැනට 18 ඉන්නේ. අපි ඒ ගැන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරය ඉල්ලලා තියෙනවා. අලුත් බඳවා ගැනීම කරපු ගමන් අපි බලාපොරොත්තු වෙනවා ඒ ටික ඒ කාර්ය මණ්ඩල අඩුපාඩු ටික පුරවන්න. ඒ වගේම මේක අපි දැනට තියෙන මැනුවල් ක්‍රමය ඒක ඩිජිටල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කොහොමද පැමිණිල්ලක් දැම්මහම ඒක ට්‍රැක් කරන්නේ කොහොමද කියලා තැනට අපි මේක ඩිජිටල් කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අවසන් කරන්නම් මෙන්න මේ විදිහට මම සභාපතිතුමියනි. දැන් මාධ්‍ය නිදහස ගැන ගොඩක් අය කතා කරනවා. ඔව්, මාධ්‍ය නිදහසට ගරු කරන ආණ්ඩුවක් අපි නමුත් සමහර දව පහුගිය කාලේ අපිට දැක්කා පාර්ලිමේන්තුවේ අපිට වරප්‍රසාද ප්‍රශ්න අගන්න සිද්ධ වුණා විශේෂයෙන් අර මුදල් කමිටුවේ සභාපතිතුමා හර්ෂද සිල්වා මහත්මයාත් මන්ත්‍රීතුමාත් එතකොට අපේ මහජන ආරක්ෂක ඇමතිතුමාත් වරප්‍රසාද ප්‍රශ්න මේ නගන්න හේතුව ඇත්තටම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන ඒක අසීමාන්තික නැහැ ඒ හැම එකක්ම ආචාර ධර්මවලට ජාතිවාදයට ආචාර ධර්මවලට යටත් ඒ වගේම ජාතිවාදය සහ වෙනත් ආගම්වාදය ඉස්මතු කරන්න පාවිච්චි කරන්න බෑ
කාලය අවසන් කරු ඇමතුමනි
මම අවසන් කරන්නම් සභාපතිතුමියනි අපි මහජන නියෝජිතයන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ මහජන මතය ඒ මහජන මතය කියන්නේ ජාතිවාදී ආගම්වාදී පටු ලාභ අරමුණු වෙනුවෙන් වැඩ කරන සමාගම්වලට යටත් නොවන මහජන මතයක් ඒ නිසා අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා අපි මාධ්‍ය නිදහස වෙනුවට ගරු කරනවා හැබැයි මාධ්‍ය සදාචාරය නොරකින මාධ්‍ය සමාගම්වල අරමුණු වලට අපි යටත් වෙන්නේ නැහැ කියන එකත් කියමින් මම අවසන් කරනවා